ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් 10-11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබ වෙත ගෙන එන්නට. පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යම හා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අද දවසෙත් අපි සෝදානම් වන්නේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂය පිළිබඳව සාකච්ඡා කිරීමට. 10 ශ්‍රේණියේ පොත පෙළ පොත ඔබ ළඟට ගත්තොත් හොඳයි අපි කලින් මතක් කරපු විදිහට. ඒ වගේම 11 ශ්‍රේණියේ දරුවන්ටත් මේ පාඩම වැදගත් වෙනවා. ඒ නිසා ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂයේ මේ වෙනකොට අපි ගිණුම් කරන කොටසට අදාළව දිට්ඨි සටහන් ක්‍රමයේ පිළිබඳ පසුගිය පාඩමේදී අපි ඉගෙන ගත්තා. ඒකට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මූලික සටහන් පොත් පිළිබඳ සාකච්ඡා කිරීමට. එතකොට මේ මූලික සටහන් පොත් කිව්වෙන් පස්සේ මොකක්ද ඔබට දැනෙන්නේ? මූලික කියන්නේ ප්‍රධාන වශයෙන් කියන එක, ප්‍රථමයෙන් කියන එක. ඒ විදිහ අදහසක් තමයි තියෙන්නේ මූලික සටහන් පොත් කිව්වෙන් පස්සේ. එතකොට අපි ද්විතීයික සටහන් මූලධර්මයට අනුව, ඒ ද්විතීයික සටහන් ක්‍රමයට අනුව ව්‍යාපාරික කටයුතු ගිණුම්ගත කිරීමේදී අපි භාවිතා කරනවා ලිජර් ගිණුම. අපි පසුගිය දිනවල සාකච්ඡා කරා ලිජර් ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අද දවසේ අපි බලන්නේ මේ ලිජර් ගිණුම් වල ඒ ව්‍යාපාරික කටයුතු, එනි ගිණුම්ගත කිරීමට පෙර, එනි විස්තරාත්මකව මේවා අටහන් තැබීම අවශ්‍ය වෙනවා. ජා ව්‍යාපාරික ගනුදෙනු විවිධ ස්වරූපේ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. විවිධ ස්වරූපේ ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට අපි පැහැදිලිව හඳුනා ගන්නට ඕනේ, එහෙනම් මේ ලෙජර් ගිනුම් වල සටහන් කිරීමට පෙර විස්තරාත්මකව ඒවා සටහන් කරන පොත් අපි කියනවා මූලික සටහන් පොත්. මූලික සටහන් පොත්. ඒතර මේ මූලික සටහන් පොත් උපයෝගී පොත්, ඒ වගේම ජර්නල් සටහන්, දෛනික පොත් කියන නම් වලින් හඳුන්වනවා. නැවත වාරයක් උපයෝගී පොත්. කියන්නේ මොනවාටද අපි මේක උපයෝගී කරගන්නේ? ලෙජර් ගිණුම් වල ඒ අවශ්‍ය තොරතුරු සටහන් කිරීමට. ඒ වගේම ජර්නල් සටහන් කියලා කියනවා දෛනික පොත් යනාදී නම් වලින් මේවා හඳුන්වනවා. එතකොට මේවා සංඛ්‍යා වශයෙන් ගත්තොත් අපි බලන්නට ඕනේ ප්‍රධාන වශයෙන් 6ක් අපි අධ්‍යයනය කරනවා ඒ මූලික පොත් 6ක්. එතකොට එකක් තමයි මුදල් පොත, දෙවෙනි එක බැංකු ගිණුම, ඊළඟට සුළු මුදල් පොත, ඊළඟට ගැණුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය. මේ ආකාරයෙන් අපි 6ක් හඳුනා ගන්නවා. එතකොට දැන් මේ මුදල් පොතේ අපි භාවිතා කරන මුදල් පොත ව්‍යාපාරයක ඉතාමත්ම වැදගත්ම එකක් තමයි මුදල්. يعني ව්‍යාපාර ශේස්ත්‍රය අපි ගත්තයින් පස්සේ මුදල් එක තමයි ගණදෙනු කරන්නේ. ඒ නිසා මුදල් ලැබීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් මුදල් ලැබීම් සහ ගෙවීම් සම්බන්ධ සියලුම තොරතුරු ඇතුළත් කරන්නේ මුදල් පොත. මුදල් පොතක තමයි ඇතුළත් කරන්නේ. මුදල් පොතක් මූලික සටහන් පොතක් හැටියට අපි සැලකනවා. මෙතන දරුවනේ මේ බැංකු ගිණුම කියලා මෙතන අදහස් කරන්නේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී ඔබ දන්නවා චෙක්පත් වලින් ගණදෙනු කිරීම බොහෝ විට සිද්ධ වෙනවා. එම නිසා මෙතන බැංකු ගිණුම කියලා අපි සැලකන්නේ ජංගම ගිණුම. ව්‍යාපාරයක් චෙක්පත් සම්බන්ධ ගණදෙනු කිරීමේදී පවත්වාගෙන යන ජංගම ගිණුම තමයි මෙතන බැංකු ගිණුම කියලා අපි අදහස් කරන්නේ. ඒ ජංගම ගිණුමින් ජංගම ගිණුමට චෙක්පත් මගින් ලැබෙන දේවල් ඊට පස්සේ අපි චෙක්පත් නිකුත් කිරීම නිසා ඒ ගිණුමේ මුදල් අඩු වී මේ සියලු විස්තර ඒ ජංගම ගිණුමට අදාළව පවත්වාගෙන යනවා. අනික තමයි මේ සුළු මුදල් පොත. සුළු මුදල් පොතක් කියලා කියන්නේ ඌනේම ව්‍යාපාරයක තම කටයුතු පවත්වාගෙන යෑමේදී සුළු ගණදෙනු ඉතාම සමහර වටිනාකමෙන් අඩු මට්ටමක ගණදෙනු තියෙනවා. එතකොට මේවා ව්‍යාපාරයකට නොසලකා හරින්නට බැහැ. හේතුව නිතර සිදුවෙන සුළු ගණදෙනු. ඒ නිසා ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී සුළු මුදල් භාරකරුවෙකුට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ලැබලා දීලා ඒ සුළු මුදල් කටයුතු පවත්වාගෙන යනවා. ඊට පස්සේ ඒකත් අපි සලකනවා මූලික සටහන් පොතක්. ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. මේක අපි ඉතාම වැදගත් එකක් තමයි ව්‍යාපාරික කටයුතු වලදී අපිට විකිණීමට අවශ්‍ය භාණ්ඩ මුදලට ගන්නා වගේම ණයට ගැනීමට සිද්ධ වෙනවා. ඒතර මුදලට ගැනීමේදී අවශ්‍ය වන තොරතුරු වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් භාණ්ඩ ණයට ගැනීමේදී අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි පවත්වාගෙන යනවා ගැනුම් ජේනලයක්. ගැනුම් ජේනලය. ඒතර ගැනුම් ජේනලේ සටහන් කරන්නේ ණයට ගැනුම් පමණයි. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් පමණක් තමයි අපි ඇතුළත් කරන්නේ ගැනුම් ජේනලේ. ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. වෙළඳ භාණ්ඩ නෙමෙයි වෙළඳ භාණ්ඩ විකිණීමට ගත්ත භාණ්ඩ ණයට විකුණන අවස්ථාවේදී ඒවා පිළිබඳ තොරතුරු සටහන් කරන පොත මූලික පොත තමයි විකුණුම් ජේනලේ. විකුණුම් පොත නැත්නම් විකුණුම් ජේනල්. ඊට පස්සේ මේ ඉහත සඳහන් කරන ලද ඒ තොරතුරු ඒ ගණදෙනු වලට අමතරව ව්‍යාපාරයක සිදුවන අනිකුත් ඕනෑම ගණදෙනුවක් අපි සටහන් කරන්නේ පොදු ජේනලි. මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, ගැනුම් ජේනලය සහ විකුණුම් ජේනලය යන කියන මූලික පොත්වල ඇතුළත් නොවන ඒත් ව්‍යාපාරයක සිදුවන අනිකුත් සියලුම ගනුදෙනු විස්තරාත්මකව ඇතුළත් කරන්නේ අපි පොදු ජේනලය. ඔබට නිකන් අපි නිදසුනක් වශයෙන් සාකච්ඡා කරොත් එක ගණදෙනුවක් වගේ එතන ඊට සදාහන් කරපු දේවලට අමතරව මොනවාද ව්‍යාපාරයක තවත් වෙන්න පුළුවන්. අපි ඊටම සරල එකක් ගනිමු. ව්‍යාපාරයේ පරිහරණය සඳහා ජංගම නොවන වත්කම උපකරණ තොගයක් පරිගණකයක් යනාදී වෙළඳ භාණ්ඩයක් නොවන එකක් අපි ණයට ගන්නවා. අන්න එතනදී අපි ඇතුළත් කළ යුතු වන්නේ ඒක පොදු ජේනලි. ඒ නැත්නම් එවැනි වත්කමක් විකුණනවා ණයට විකුණනවා. එතකොට ඒක පොදු ජේනලි ඇතුළත් විය යුතු. නැත්නම් ව්‍යාපාරයක ආරම්භක වියදම් වෙනි දෙයක් නැත්නම් ගිණුම් මාරු කිරීමක් වැරදි නිවැරදි කිරීමක් යනාදී තොරතුරු අපි ඇතුළත් කරන්නේ පොදු ජේනලි තමයි ඒව ඇතුළත් කරන්නේ. එතකොට දරුවනේ හොඳට මතක තියාගන්න ඕනේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට මූලික පොත් එහෙම නැත්නම් ජර්නල් සටහන් එහෙම නැත්නම් දෛනික පොත් යනාදී වශයෙන් හඳුන්වන ඒ මූලික පොත් වර්ග වශයෙන් ගත්තොත් අපේ විෂය අධ්‍යයනයේ පහසුව සඳහා විවිධ ස්වරූපේ විවිධ වර්ගයේ ගණිත සිදුවන නිසා ඒවා පිළිවෙලකට වර්ග කර දැක්වීම සඳහා ඒවා හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන පොත් තමයි අපි මූලික පොත්. එතකොට ලෙජර් ගිනුම් වල ගණදෙනු සටහන් කිරීමට මත්තෙන් ඒවා පිළිබඳ විස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා අපිට අවශ්‍ය වන මේ මූලික පොත් තමයි අපි කතා කරන්නට යන්නේ. එතකොට සංඛ්‍යා වශයෙන් ගත්තොත් 6යි. මොනවාද? මුදල් පොත, බැංකු ගිනුම, සුළු මුදල් පොත, ගැනුම් ජේනලයේ, විකුණුම් ජේනලයේ සහ පොදු ජේනලය. එතකොට මෙන්න මේ මූලික පොත් 6 පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියන්නට ඕනේ ආපෝස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන හැම දරුවෙකුට. මූලික පොත් කියන්නේ මොනවාද? මේවා අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. එතකොට අපි බලමු මේ මූලික සටහන් පොත් අවශ්‍ය වන්නේ ඇයි? මූලික සටහන් පොත් අවශ්‍ය වන්නේ ඇයි? එතකොට කිසියම් කාල පරිච්ඡේදයකට අයත් විවිධ ස්වරූපයේ ගණදෙනු වර්ග කර සටහන් කිරීම සඳහා මේවා පහසුවෙන් හඳුනා ගන්න අවශ්‍ය නිසා වර්ග කර හඳුනා ගැනීම සඳහා අර විදිහේ වර්ග 6කට සටහන් කළා තිබුණොත් අපිට වර්ග කර හඳුනා ගැනීමේ පහසුව තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේ මූලික සටහන් පොත්වල ගණදෙනු සටහන් කළායින් පස්සේ ඒවා ලිජරේට විධිමත් පරිදි මාරු කිරීම පහසු වෙනවා අපිට. අර විස්තරාත්මක තියෙන පොත්පත් වලින් මේවා මාරු කිරීම පහසු වෙනවා. ඊළඟට මේ එක් එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම වෙන වෙනම පුද්ගලයන්ට නිශ්චිතව පැවරෙන. එන ඒ නිසා වැරදි සහ වංචා අඩු කරගන්න පුළුවන්. ඒක ගොඩේ ඕම ටික තියනකට වඩා වගකීම පවරනවා අපි. මුදල් පොත බහාරව එක්කෙනෙක් ඉන්නවා. සුළු මුදල් පොත බහාරව එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ අනෙකුත් මූලික සටහන් පොත් නිශ්චිත පුද්ගලයේ බහාරයේ පවතින නිසා ඒ වගේ සිදුවන වැරදි අඩුපාඩුකම් හදා ගැනීම පහසු වෙනවා. මෙන්න එක වාසියක්. ඊළඟට මූලික සටහන් පොත්වල වටිනාකම් වල එකතු ගත්තන් පස්සේ එකතුව ගිනුම් වලට පිටපත් කිරීම පහසු කටයුත්තක් වෙනවා. ඒතකොට ඒ සටහන් සංඛ්‍යාව අඩු වෙනවා. අපි හිතමු ගැනුම් ජේනලි ණයට ගැනුම් ගොඩ ගොඩාක් තියෙන්න පුළුවන් ව්‍යාපාර. විවිධ පුද්ගලයන්ගෙන් ගැනුම් තියෙන්න පුළුවන්. ඉතින් මේ ටික හැම එක්කෙනාම ගේතරතුරු ගැනුම් ගිනුම ඇතුළත් කරන්න ගියොත් ඒක අපහසුයි. නමුත් ගැනුම් ජේනලි එකතුව නිශ්චිත කාල පරිච්ඡේදයක් අවසානයේදී අපිට සටහන් කරන්න පුළුවන්. එතකොට අර ගණුව දෙනු සංඛ්‍යාව සටහන් සපන සංඛ්‍යාව අඩු වෙනවා. අඩුවෙන. ඊළඟට ගිනුම් කරන දෝෂ අඩුවීම සහ සිදුවන දෝෂ හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒත් මේ විදිහේ මූලික සටහන් පොත් තියෙන නිසා දෝෂ අඩු වෙනවා, ඒව හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔන්න දරුවනි, ඉතාම පහසුවෙන් ඔබ මතක තියාගන්න ඕනේ ඇයි විවිධ ස්වරූපයේ සිදුවන ගන්න දෙනු වර්ග කර හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා විධිමත් පරිදි පහසුවෙන් ලෙජර් ගිනුම් වල සටහන් කරන්න පුළුවන්. ඊළඟට ඒවා එක එක පුද්ගලයන්ට වගකීම් පැවරෙන නිසා අපිට වංචා වැරදි අවම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ මූලික සටහන් පොත්වල එකතුව තමයි අපි ලෙජර් ගිනුම් වලට යන්නේ. ඒක ඒ වගේ සංඛ්‍යාව අඩු වීම නිසා ඒක පහසු වෙන්න පුළුවන්. ළඟට ගිනුම් කරන දෝෂ අඩු වීම සහ ඒ දෝෂ පහසුවෙන් හඳුනා ගැනීමට අපිට පුළුවන් වෙනවා. මෙන්න මෙතකොට මූලික සටහන් පොත් අවශ්‍ය වන්නේයි කියන එක තමයි අපි ඔය කතා කරේ. ඊළඟට මේ මූලික පොත්වල මේ තොරතුරු ඇතුළත් කිරීමේදී අපි උපයෝගී කරගන්නවා දරුවනි මූලාශ්‍ර ලේඛන. ඇතිනේ පැහැදිලි ඇති මොකක්ද මූලාශ්‍ර ලේඛන? මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ යම් කිසි ගණදෙනුවක් පිළිබඳව තහවුරු කර ගැනීමට, වඩාත් විස්තරාත්මකව දැන ගැනීමට, කියන්නේ අනන්‍යතාවය පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙන මූලික එනතම් ප්‍රාථමික ලියවිලි. මේක ඊටාම සරලව අපි මෙහෙම කිව්වොත් මේ කිසියම් දරුවෙක් සම්බන්ධයෙන් එයාගේ තොරතුරු සහතික කිරීම සඳහා අපි කියන මූලාශ්‍ර ලියවිල්ලක් ඉදිරිපත් කරන අපි දරුවෙකුට කියනවා හොඳයි ඔබ නිමල් ලැබෙන්නේ කියලා අපි කියනවා මම නිමල් එහෙනම් ඔබ නිමල් කියන එක තහවුරු කරන්නේ කොහොමද අපිට ඒක පිළිගන්න බෑනේ ඔව් කිව්වොත් සමහර විට නිමල් කියලා කියන්නේ කමල් නම් අපි කොහොමද හඳුනාගන්නේ ඒ නිසා අපි දරුවනේ මොකක්ද කියන්නේ අපි කියනවා ඔබේ උපැන්න සහතිකේ ඉදිරිපත් කරන්න මොකක්ද මූලාශ්‍ර ලේඛනය උපැන්න සහතිකෙන් තහවුරු කරන්න පුළුවන් තමන් කවුද කියන එක ඊළඟට ජාතික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත මගින් පුළුවන් ඒතර එන්න ජාතික හැඳුනුම්පතත් මූලාශ්‍ර ලේඛනයක් ඒ කියන්නේ ඒ පුද්ගලයා හඳුනා ගැනීම සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය ගමන් බලපත්‍රය විභාග වලට මේ ඉදිරිපත් කරනකොට ඒ මූලාශ්‍ර ලියවිලි මෙන්න මේ විදිහේ තමයි ව්‍යාපාරයක සිදුවන ගණදෙනු මේ මූලික පොත්වල ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඒවා තහවුරු කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා මූලාශ්‍ර ප්‍රාථමික ලියවිලි. එතකොට මෙන්න මේ වගකීමක් සහිත නිලධාරියෙකු ඒ ගණදෙනුට අදාළ යම්කිසි අංශයක් විසින් තහවුරු කරන ලද ලියවිල්ලකට තමයි අපි මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ. මේ ගණදෙනුව මේ ආකාරයෙන් සිදු වුණා කියන එක තහවුරු කරන්නට ඕන. ඒ අන්තර්ගත කටයුතු සහතික කරන්නට ඕන නිලධාරියෙක් විසින් මේ මූලාශ්‍ර ලියවිල්ල. එහෙනම් ඉබිදී මූලාශ්‍ර ලියවිල්ලක ලේඛනයක මේ අදාළ තොරතුරු ටික පැහැදිලිව තියෙන්නට ඕන. මොකක්ද ව්‍යාපාරයේ නම සහ ලිපිනේ අනුක්‍රමික අංක මේ ගණදෙනු ණයට ගැනුම් නම් ඒක අනුක්‍රමික අංකයක් 1 2 3 වශයෙන් මේ කීවෙනි ගණදෙනුවද ඊට පස්සේ ගණදෙනුව සිදු වූ දිනය කුමන දිනයකද මේක සිද්ධ වුනේ ඊළඟ ගණදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශවයේ ගැනුම් නම් අපි කාගෙන්ද ගත්තේ විකුණුම් නම් කාටද විකුණුවේ කියන පාර්ශව දෙකක් අතරේ ගණදෙනුව සිද්ධ වෙන්නේ ඒසක් කවුද අනෙක් පාර්ශවයේ ඊළඟ වැදගත් මේක ගණදෙනුවේ මූල්‍යමය වටිනාකම ගණදෙනුවේ මූල්‍යමය වටිනාකම මුදල් වටිනාකම කොච්චරද මේ ගණදෙනුට අදාළ ඊළඟට ගණදෙනුව පිළිබඳව වගකීම බාර ගන්නා නිලධාරියාගේ අස්සන මේ ගණදෙනුව මේ ආකාරයෙන් සිදු වුණා කියලා කියන්න පුළුවන් වගකිවයුතු නිලධාරියෙක් කියන්නට ඕන. ඒ නිලධාරියාගේ අස්සන පැහැදිලිව තියෙන්නට ඕන. ඒ අනුව එනම් මේ ආකාරයෙන් මුදල් පොත සම්බන්ධ ගණදෙනුවක් නම් මුදල් ලැබීම් ගෙවීම් සම්බන්ධ එකක් නම් දරුවනි අපි ඔබ අහලා ඇති ලදුපත් කියලා අහලා ඇති ගෙවීම් වවුචර් කියලා අහලා ඇති. එහෙනම් මුදල් පොත සම්බන්ධයෙන් ඒ මූලික තොරතුරු ඉතුලත් කරන අතුලත් කිරීම සඳහා අපි භාවිතා කරගන්න උපයෝගී කරගන්න මූලාශ්‍ර ලේඛන තමයි ලදුපත හා ගෙවීම් වවුචරේ. මතක තියාගන්න පහසුයි, මුදල් ලැබීමක් නම් ලදුපත. පැහැදිලි, මුදල් ලැබීමක් සම්බන්ධ තොරතුරු මුදල් පොතේ ඇතුළත් කිරීමේදී විස්තරාත්මකව තොරතුරු ඇතුළත් ලේඛනය මූලාශ්‍ර ලේඛනය අපි හඳුන්වන්නේ ලදුපතක්. ඒ වගේම ඕනෑම මුදල් ගෙවීමක් නම් ඒ ගෙවීමට සම්බන්ධව තොරතුරු ඇතුළත් වන්නේ ගෙවීම් වවුචරය. ගෙවීම් කැල නැති වුණත් ඔහුළු සාමාන්‍යයෙන් අහලා ඇති වවුචරයක්. වවුචරය මුදල් ගන්න දෙනුවක් සිද්ධ වෙන මුදල් ගෙවීමක් සිද්ධ වෙනකොට වවුචරයක් අත්සන් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ජංගම ගිණුම ව්‍යාපාරය පවත්වාගෙන යන ජංගම ගිණුම සම්බන්ධයෙන් ඒ තොරතුරු ඇතුළත් කරගන්නවා. ඉතින් අපි ජංගම ගිණුමේ මුදල් හෝ චෙක්පත් තැන්පත් කිරීමේදී දරුව දන්නවා ඔබ සමහරට මේවා එකතු කරලා පරිශීලනය කරනවා. මොකක්ද බැංකුවකට ගිහින් මුදල් තැන්පත් කරායින් පස්සේ තැන්පත් කිරීමේ කුවිතාංශයක් දෙනවා. ඒක වර්තමානයේ විද්‍යුත් ක්‍රම මගින් මුදල් තැන්පත් කරත් එය අදාළ රිසිට් එකක් කුවිතාංශයක් අපිට ලැබෙනවා. ඒක මූලාංශර ලියවිල්ල. අපිට කියනවා කවුරු හරි මෙන්න මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න. ඒතර මුදල් තැන්පත් කිරීම තහවුරු කිරීමට අපි උපයෝගි කරගන්නවා රයිට් මේ තැන්පත් කරපු ඒ කුවිතාංශය නැත්තම් පොඩි රිසිට් එක. නමුත් විධිමත් පරිදි බැංකුවල ඔබ දැකලා ඇති බැංකුවේ නම මේ මුදල ඒ විස්තර ඇතුළත් කරලා දිනේ ඔක්කොම ඇතුළත් කරලා දෙනවා. ඊට පස්සේ ඒ බැංකු ගිණුම සම්බන්ධ ඊළඟට අපි ගන්න පුළුවන් ගෙවීම් වවුචරයක්. කියන්නේ චෙක්පත් වෙන දේවල් අපි නිකුත් කරනකොට ඒත් ගෙවීම් වවුචරයක් පුරවලා ඒ තොරතුරු ඇතුළත් කරනවා. ඊළඟට ළමයි අහලා ඇති බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයේ එන බැංක් ස්ටේට්මන්ට් එක ජංගම ගිණුමක් තියෙන පුද්ගලයෙකුට ව්‍යාපාරයකට සාමාන්‍යයෙන් මාසිකව එවනවා. එම මාසයට අදාළ එම බැංකු ගිණුමේ සිදු සියලුම ගනුදෙනු විස්තරාත්මකව එවනවා බැංකුවෙන් ප්‍රකාශයක්. ඒකට අපි කියනවා බැංකු ප්‍රකාශය. ආරම්භක ශේෂය මෙච්චරයි, ගිණුමට හරවෙච්ච ඉව මෙච්චරයි, ගිණුමෙන් බැරවිච්ච ඉව මෙච්චරයි කියලා ඉවරලා බැංකු ප්‍රකාශයක් කියනවා. ඒ බැංකු ප්‍රකාශය උපයෝගී කරගෙන අපිට පුළුවන් බැංකු ගිණුම නිවැරදිව සකස් කරගන්න. ඊට පස්සේ තවත් මූලාශ්‍ර ලේඛනයක් තමයි අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනය. මොකක්ද අගරු චෙක්පත් කියලා කියන්නේ? අපි එක්කෝ චෙක්පතක් අපේ ගිණුමේ තැන්පත් කරනවා. ඒ චෙක්පත නිෂ්කාශනය වුණේ නැත්නම්, ඒ කියන්නේ අපි කියන්නේ උපලබ්ධි වුණේ නැත්නම්, ගිණුමට ඒ මුදල් බැර වුණේ නැත්නම් අපි කියනවා අගරු වුණා. ගරු අගරු. ඒ චෙක්පතට ගරු කිරීම සිද්ධ වුණේ ඒක අගරුණ වචනේ අර්ථයෙන් ගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා මුදල් බැර වුණේ නැහැ. ඒක අගරු වීමක්. ඒ වගේම අපි නිකුත් කරපු චෙක්පතක් ගිණුමේ සල්ලි නොමැතිකම නිසා හෝ චෙක්පත අපිරිසුදු වීම නිසා මොකක් හරි වැරදීමක් නිසා ගරු කරන්නේ අගරු වෙනවා. එතකොට බැංකු ගිණුමට අදාළව තැන්පත් කිරීමේ කුවිතාංශි ගෙවීම් වවුචර බැංකු ප්‍රකාශය ඒ වගේම අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනය ඉතින් මේවා මේ තොරතුරු ඇසුරෙන් අපිට මූලාශ්‍ර ලේඛන මේ කියපු මූලාශ්‍ර ලේඛන ඇසුරෙන් බැංකු ගිණුමේ ගණදෙනු සටහන් කරන්න පුළුවන් ඒ වගේම සුළු මුදල් පොත පරිහරණය කිරීමේදී සුළු මුදල් ගෙවීම් වවුචරයක් ගනුදෙනු කුඩා වුණත් ඒවා ගෙවීමට අදාළ වවුචර්පත් පාවිච්චි කරනවා ඒ වවුචර්පත් තමයි අපි මූලාශ්‍ර ලේඛන හැටියට සලකන්නේ. එතකොට ගැනුම් ජර්නලි මූලාශ්‍ර ලේඛන හැටියට අපි සලකන්නේ ගැනුම් ඉන්වොයිස් එක. ඉන්වොයිස් කරනවා කියලා ලකදේ. ඒ භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් කරනවා. විකුණුම් සම්බන්ධයෙන් විකුණුම් ඉන්වොයිස් එක. ගැනුම් සම්බන්ධයෙන් ගැනුම් ඉන්වොයිස් එක. විකුණුම් සම්බන්ධයෙන් විකුණුම් ඉන්වොයිස් එක. ඊට පස්සේ පොදු ජර්නලි මේ ගනුදෙනු සටහන් කිරීමේදී අපි ಉಪಯೋಗ කරගන්නවා ජර්නල් වවුචරයක්. පැහැදිලිද? නැවත බලන්න. මුදල් පොතේදී මුදල් ලැබීම් සම්බන්ධයෙන් නම් ලදුපතක්, ගෙවීම් සම්බන්ධයෙන් නම් ගෙවීම් වවුචරයක්. તો ජංගම ගිණුමට අදාළව මුදල් තැන්පත් කිරීමේ කුවිතාංශයක්, ගෙවීම් වවුචරයක්, බැංකු ප්‍රකාශයක් එවැගේම අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනයක්. මේ බැංකුවේ විසින් අපිට එවන චෙක්පතේ ඡායා පිටපතක් සමඟ අගරු විච චෙක්පත තම්බන්තරතු. ඊට පස්සේ සුළු මුදල් පොත් සම්බන්ධයෙන් නම් සුළු මුදල් ගෙවීම් වවුචර්. ඊළඟට ගැනුම් ඉන්වොයිස් එක, විකුණුම් ඉන්වොයිස් එක, ජර්නල් වවුචර්. මෙන්න මේවා තමයි ළමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ අපි මූලාශ්‍ර ලේඛන ප්‍රාථමික වශයෙන් මූලික වශයෙන් මේ තොරතුරු නිවැරදිව හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරනවා තහවුරු කිරීම සඳහා. පැහැදිලිනේ? හොඳයි. ඊට පස්සේ බලමු මේ මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන. මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන මොනවාද? පළවෙනි එක තමයි ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ල ලෙස යොදාගත හැකිවීම. මේ ගනුදෙනුවට අදාළව ආරම්භක ලියවිල්ල ප්‍රාථමික ලියවිල්ල හැටියට මේක යොදාගන්න පුළුවන්. දෙවෙනි එක ගනුදෙනුව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂියක්. මේ ගනුදෙනුව සිද්ධ වුණා කියලා ලිඛිත සාක්ෂියක් හැටියට අපි මේක ගන්න පුළුවන්. ඊළඟ ගණදිනුව පිළිබඳ අතිරේක විස්තර ලබා ගැනීමට හැකි වෙනවා. ගණදිනුව පිළිබඳ අතිරේක විස්තර ලබා ගන්න පුළුවන්. ඊළඟ ගණදිනුව මූලික සටහන් පොත්වල ලිවීමේදී යොදා ගත හැකි වීම. මේ ගණදිනුව මූලික සටහන් පොත්වල පිළිවීමේදී මේ මූලාශ්‍ර ලේඛන යොදා ගන්න පුළුවන්. ඊළඟට වග කිව යුතු නිලධාරියෙකු අත්සන් කර ඇති නිසා ඒකේ වගකීම නිශ්චිතව කෙනෙකුට පැවරිලා තියෙනවා. ඒක පවර අඩුපාඩු වුණොත් අපිට ගැනුම් ජර්නලේ ගැටලුවක් නම් ගැනුම් ජර්නලේ බහරව හිටපු පුද්ගලයා අපි ඒ වගකීම පවරලා ඒක නිවැරදි කරගන්න පුළුවන්. පැහැදිලිනේ? නැවත එන මූලාශ්‍ර ලේඛන ඔබට විභාගිකදී ආන මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන මොනවාද? එතකොට ඊ ගණදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් හැට මේක අපි සලකනවා. ඊට පස්සේ ඊ ගණදෙනුව පිළිබඳ ලිඛිත සාක්ෂියක් ලෙස අපි මේක පාවිච්චි කරනවා. ඊ ගණදෙනුවට අදාළ අතිරේක තොරතුරු අවශ්‍ය වුණොත් ඒ අතිරේක තොරතුරු මේක ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මූලික පොත්වල සටහන් කිරීමේදී මේ ලියවිල්ල අපි පාවිච්චි කරනවා. ඊළඟට වගකිව යුතු නිලධාරියෙකු මේක අත්සන් කරලා නිශ්චිතව මේ වගකීම බාරගෙන තිබීම නිසා පහසු වෙනවා නිවැරදි කර. මේ ආකාරයෙන් ගත්තොත් මෙන්න මේව තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ කිතාම කෙටි පාඩම. එතකොට මම නිතරම විශේෂයෙන් මතක් කරන එකක් තමයි අහගෙන ඉඳලා විතරක් මේ විශ්ේ මදි අහගෙන ඉඳලා මදි ඔබ හැම දරුවෙක්ම මේ පිළපොතේ සේම පාඩමක් අවසානයේදීම තින ක්‍රියාකාරක මේවා වරක් දෙවරක් නොව තුන් වරක් වුණත් නිතර කියන්නේ පරිශීලනය කරමින් ඔබ මේවා අභ්‍යාස කරන්නට ඕන. එතකොට අපි නිකමට අද දවසේ තව අපිට විනාඩි කීපයක් තියෙන නිසා දැන් බලන්න මේ ක්‍රියාකාරකම් එක පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් පිළිදෙනවා මූලික සටහන් පොත් පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ හොඳින් කියවා තීරුම්ගෙන ඒවායේ සත්‍ය අසත්‍ය බව දක්වන්න. කර්මී අපි මේ ඉගෙනගත්තු තොරතුරු ටිකෙන් ඔබට අවබෝධ වුණා නම් මේ ප්‍රකාශයේ සත්‍යද අසත්‍යද මේ විභාගවලදී එක ප්‍රශ්න ස්වරූපයක් අනිවාර්යයෙන්ම විභාගයේ දැකලා ඇති සත්‍ය අසත්‍ය ප්‍රකාශ කරන්නයි කියලා වෙලා සඳහන් කරනවා. ඒ අනුව දැන් පළවෙනි එක බලන්න ව්‍යාපාර ගණදෙනු ඒවායේ ස්වභාවය සහ පොදු ලක්ෂණ අනුව වර්ග කර සටහන් කිරීම සඳහා මූලික පොත් භාවිතා කරයි. පැහැදිලිද? ව්‍යාපාර ගණදෙනු ඒවායේ ස්වභාවය සහ පොදු ලක්ෂණ අනුව වර්ග කර සටහන් කිරීම සඳහා මූලික පොත් භාවිතා කරයි. මේ ප්‍රකාශය මොකක්? සත්‍යද අසත්‍යද? සත්‍යයි. අපි මුලින්ම කිව්වේ මේ ගණදෙනු වල ස්වභාවය අනුව වර්ග කර ඒ වගේ ලක්ෂණ අනුව වර්ග කරලා සටහන් කිරීමට උපයෝගී වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය සත්‍යයි. දෙවෙනි එක බලන්න. මූලික සටහන් පොත් පිළියෙල කෙරෙන්නේ ගිනුම් පිළියෙල කිරීම වෙනුවටය. මූලික සටහන් පොත් පිළියෙල කෙරෙන්නේ ගිනුම් පිළියෙල කිරීම වෙනුවටය. මොකද අදහස්? ඒ ප්‍රකාශය අසත්‍යයි. ගිනුම් පිළියෙල කිරීම වෙනුවට නෙවෙයි මූලික සටහන් පොත් කියන්නේ ඒවා පිළිබඳ විස්තරාත්මකව තොරතුරු ලබා ගැනීමට. පැහැදිලි නේ? ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍ය. වෙනුවට නෙවෙයි මූලික පොත් සකස් කරන්නේ ගිනුම් වෙනුවට නෙවෙයි ගිනුම් වල සටහන් තිබීමට අවශ්‍ය තොරතුරු මූලික සටහන් පොත්වල දැක්වෙන විස්තරාත්මකව. ඒ මේක වෙනුවට මේක ආදේශ කරන්න බෑ. ඒක වැරදි. තුන්වෙනි එක බලන්න. විලෙන්ද බහඬ ණයට ගැනීම සටහන් කිරීම සඳහා භාවිතා කරන්නේ විකුණුම් ජර්නලයයි. වැරදි. ඒ ප්‍රකාශය අසත්‍යයි. විලෙන්ද බහඬ ණයට ගැනීම සඳහන් කරන්නේ ගෙනුම් ජර්නලි. නිසා මේ ප්‍රකාශය වැරදි. එතන විකුණුම් ජර්නලි සටහන් කරන්නේ ණයට විලෙන්ද බහඬ ණයට විකුණුම්. නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. පසුව මේ පාඩම අවසානයේ පසුව ඔබ නැවත මෙහෙම කියවලා කරලා බලන්න. ඊළඟ හතර බලන්න. මූලික සටහන් පොත් ජර්නල් හෝ දෛනික පොත් යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. පැහැදිලිද? මූලික සටහන් පොත් ජර්නල් හෝ දෛනික පොත් යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මේ ප්‍රකාශය සත්‍යයි. සත්‍යයි. පහ. ව්‍යාපාරයක සිදුවන සෑම ගණදෙනුවක්ම පළමුව මූලික පොත්වල සටහන් කළ යුතුය. ව්‍යාපාරයක සිදුවන සෑම ගණදෙනුවක්ම පළමුව මූලික පොත්වල සටහන් කළ යුතුය. ත්‍රි ප්‍රකාශයේ සත්‍ය ප්‍රකාශය. අපි ගිනුම් පොත්වල ඇතුළත් කිරීමට මත්තෙන් ඒවා පැහැදිලිව විස්තරාත්මකව මූලික පොත්වල ඇතුළත් කරනවා. ඒ නිසා මේ ප්‍රකාශය සත්‍යයි. හයි. මූලික සටහන් පොත්වල ගණදෙනු සටහන් කරනුයේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගනිමි. කල්පනා කර බලන්න. මූලික සටහන් පොත්වල ගණදෙනු සටහන් කරනුයේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගනිමි. ප්‍රකාශය සත්‍යයි. එනේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන තමයි මූලික සටහන් පොත් අපි පිළියෙල කරන්නේ. මූලාශ්‍ර ලේඛන කියලා දැන් කලින් කතා කරේ. ලදුපත, ගෙවීම් වවුචරය, සුළු මුදල් ගෙවීම් වවුචරය, ගැනීම් ඉන්වොයිසිය විකුණුමේ මේ මූලික පොත්වල සටහන් කරන්න අර ඒ ලේඛන උපයෝගී කර ගන්න. ඒ නිසායි ප්‍රකාශය සත්‍යයි. හත්වෙනි එක බලන්න. මූලික සටහන් පොත්වල ගණදෙනු සටහන් කිරීමෙන් පසුව ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කළ යුතුය. ප්‍රකාශයේ මූලික සටහන් පොත්වල ගණදෙනු සටහන් කිරීමෙන් පසුව ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කළ යුතුය. ප්‍රකාශයේ සත්‍යයි. මූලික පොත්වල සටහන් කරලා පස්සේ තමයි අපි ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ. අටවෙනි එක බලන්න. මූලාශ්‍ර ලේඛන පිළිගත හැකි ලියවිල්ලක් වීමට වගකිව යුතු නිලධාරියෙකු විසින් අනුමත කර තිබිය යුතුය. ඒතර ඕනෑම මූලාශ්‍ර ලේඛනයක් පිළියෙල කරලා වගකිව යුතු නිලධාරියෙක් මේකේ අස්සම් කරලා තිබුණොත් විතරයි ඒක අනුමත වෙන්නේ. ඒ කියන්නේ වගකීම නිශ්චිතව දරනවා. එතකොට ඒ අනුව දරුවනේ. එතකොට මේ ක්‍රියාකාරකම් එක ගැන පමණයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන පොදුවේ ඇතුළත් කරන ලබන කරුණු හයක් සඳහන් කරන්නේ. එතකොට පුළුවන් නේ ඒ මූලාශ්‍ර ලේඛන ඇතුළත් කර යුතු තොරතුරු අපි කලින් කතා කළා. ඒතර ඔබ මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ මේ තුන්වෙනි ක්‍රියාකාරකමේ තියෙනවා පහත දැක්වෙන එක් එක් මූලික පොතේ සටහන් කරන ලබන ගණදෙනුව ලියා දක්වන්න. ඒතර සුළු මුදල් පොත අදාළ ගණදෙනුව නිදසුනක් වශයෙන් ලියන්න. පොදු ජර්නලේ, විකුණුම් ජර්නලේ, බැංකු ගිණුම, මුදල් පොත, ගණුම් ජර්නලේ මේවට අදාළව මේ විදිහේ වගුවක් සකස් කරගෙන මේවා නිදසුනක් වශයෙන් ඔබ ඇතුළත් කරන්න මේවා. ඊට පස්සේ මේ හතරවෙනි ක්‍රියාකාරකමට අදාළ තියෙනවා වගුවක් දීලා තිනවා මූලික සටහන් පොත ඒ කියන වගුවෙත් මේ පැත්තේ මූලාශ්‍ර ලේඛන B කියන එකෙත් මෙහෙම තීරු දෙකක දීලා තිනවා ඔබ තමන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන يعني මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනේ මොකක්ද බැංකු ගිණුමට අදාළ මූලාශ්‍ර ලේඛනේ මොකක්ද ඊළඟ සුළු මුදල් පොතේ ගණුම් ජර්නලේ විකුණුම් ජර්නලේ පොදු ජර්නලේ අදාළව ඒ මූලාශ්‍ර ලේඛන හඳුනා ගැනීම අවබෝධය බැලීම සඳහා තමයි මේක සකස් කරලා තියෙන්නේ. එ නිසා දැන් බලන්න මුදල් පොතට අදාළව මේ පැත්තෙන් පැහැදිලිව බලන්න. මොකක් මුදල් පොතට අදාළව තියෙන ලදුපතක් මුදල් ලැබීමක් නම් ලදුපතක්. ඊට පස්සේ බලන්න බැංකු ගිණුම එතන බැංකු ගිණුම නම් මොනවාද තැන්පත් කිරීමේ කුවිතාංශයක් නේ ඊළඟට සුළු මුදල් පොත සුළු මුදල් ගෙවීමේ වවුචරය ගණුම් ජර්නලය ගණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලය විකුණුම් ඉන්වොයිසිය හරිනේ එතන පොදු ජර්නලය ජර්නල් වවුචර මේ ආදි වශයෙන් මේ මූලික පොත් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා මේ අභ්‍යාස ඔබ තනිව කීප වාරයක් කිරීම තුළින් නැවතත් තමන්ගේ දැනුම අලුත් කරගන්නට පුළුවන් කියන එකත් මතක් කරමින් නැවත දවසක අපි මේ විදිහේ මේ ඉතුරු ඒ මූලික පොත් වෙන වෙනම අපි හඳුනා ගන්නට ඕනේ අපි ඊළඟ දවසේ බලාපොරොත්තු වෙනවා මුදල් පොත සහ සුළු මුදල් පොත වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉතෙක් ඔබට ඔබ මේ ඌවගුවන් විදුලියට සවන් දෙන මේ ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා මේ කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි පාඩම මෙතනින් අවසන් කරනවා ඔබ හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ පාඩම පිළිබඳව ඔබට කියලා දුන්නේ බදුළු මධ්‍යම හා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.